Honorable Premanath C. Dulawatta.
Thank you, Chairman. I think Honorable
Thondoman's
Honorable Thondoman's reforms, I really acknowledge his reforms, and we also willing to take part on the reforms which we have been discussed. We are very afraid to talk about the sexuality, Honorable Chairman. I think we have to ensure to have this year 7 book. That's where we have to educate all the children about sexuality in Sri Lanka. I believe the most of these child abuses occur because of the lack of knowledge. Among that, me karana api digin digata ma katha karana karana visheshayenma etumath ma itana ingreesiyen katha kare etumage mahu bhashawen nathuwa samahara karana api prasiddhi katha karannat biya wenawa. Dan paugiye kale mawa lama අපයෝජකයේ කැටිර හඳුල්ලා තිබා මොකද මේ වැඩිපුර මේ ලිංගිකත්වය වගේ කාරණා සමාජයේ කතාබහට තියෙන කාරණා අපි කතා කරන්න යාම ගැන දැන් අද ඇත්තටම පැහැදිලිව මම කියන්නේ හතේ පොත ඉගෙනලා ඒ ලිංගිකත්වය ගැන දරුවන්ට අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ඒ දැනුම ලැබෙනවා. ඒ ලිංගිකත්වය ගැන අරක දේවල් නෙමෙයි ඒවා ළමයින්ට ගුවන් ඕනේ නැත්තම් පාසලේ යාළුවන්ගෙන් තමයි ලිංගිකත්වය ගැන දැනගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මනස පුරුල්ව වැඩ කරන්න ඕනේ. ඒකම දැන් සමහර අවස්ථාවල් මම හිතනවා අපි ඉස්සරහට යනකොට ලිංගික ශ්‍රමිකයන් ගැන මිඩඩිය කරුණී කාරුණිකව කල්පනා කරන්න ඕනේ. ඒ අය සම්බන්ධයෙන් වුණත් අපිට පුළුවන් නම් වෙනස් විදිහේ නීති ඇති කරලා ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඒ ලිහිල් නීති යටතේ වඩා සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේවා මේ අතීතයේ ඉඳලා පවතින දේවල් කවදා කොතන කරත් නවත්තන්නේ නැහැ. මේවෙන් වැඩි ලාභ ලබන්නේ පොලිසිය එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන අය. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ලිංගික ශ්‍රමිකයන් වුණත් නීතිය හඳුනා ගැනීම කළ යුතුයි කියලා අපි ඉන්න මතය. එතකොට විශාල කාන්තාව ප්‍රමාණයක්ගේ අයිතිවාසිකම් සුරකින්න. ඒ හරහා ඒ කාන්තාවන් ඒ වෘත්තියට එදිලා තියෙන්නේ මේ දරුවන්ගේ අනාගතය නිසා බොහොමයක් වෙලාවට. ඒ නිසා ඒ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙනවා. ඉතින් මට හිත සමහරට බණී. නමුත් මම හැමදාම ඇත්ත වෙනුවෙන් කතා කරන කෙනෙක්. මම විශ්වාස කරන දේ වෙනුවෙන් කතා කරන කෙනෙක්. අපේ රටේ ආබාධිතයෝ සම්බන්ධයෙන් කතා කරාම මේක විශේෂ හැකියාව කියලා පහුගිය කාලේ කිව්වට ඒ අය විසින්ම මේක ආබාධිත තනත්තන් හැටියට හඳුනා යුතුයි කියලා ඒ අය යෝජනා කරලා තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් ඒ අයගේ අවශ්‍යතාවය තමයි අපි ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. ඒ නිසා ආබාධිත තනත්තන් සම්බන්ධයෙන් අපි කතා කරනවා දිගින් දිගට. දැන් පාර්ලිමේන්තුවට ඇතුල් වෙන තැන වුණත් මම හිතන්නේ ස්ථිර ඇතුල් වීමේ රෑම්ප් එකක් නැහැ. ඒක ස්ථිරව දැම්මොත් වඩා සුදුසුයි. නමුත් తాවකාලිකව හරි යොදලා තිනවා ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රශංසාවේ එක් වෙනවා. විශේෂයෙන්ම මේ ආබාධිත අය සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරොත් මටත් හැකියාවක් ලැබුණා පහුගිය කාලේ ඒ අදාළ පනත් කෙටුම්පත සාකච්ඡා කිරීමේ අවශ්‍ය තැනට සහභාගී වෙන්න නොයෙකුත් අයගේ නොයෙකුත් යෝජනා එක්ක අද ඒ අයට යම් එකකතාවයකට ඇවිල්ලා අද පනතක් ආණ්ඩුවට ඉදිරිපත් කරන්න පුළුවන් තැන තියෙනවා. විශාල කාලයක් තිස්සේ මේ ගැන සාකච්ඡා කරා. අද වෙනකොට අනුබ පැස්කුල් මැතිතුමාට මේ සම්බන්ධයෙන් මේ අදාළ පනත ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඒ කාර්යය ඉෂ්ට කරන්න ලැබීම ගැන. විශේෂයෙන්ම මේ මම ගරු සභාපතිතුමනි මේ ගරු අවධානය කරනවා යොමු කරනවා මේ සභාවට. අපි ඔක්කොම කතා කරන නමුත් කතා කිරීම තුළ ඒ අයට යම් ගෞරවයක් දැක්වීමේ අවශ්‍යතාවය මත ඇත්තරම මේ මගේ විස්ටිං කාඩ් එක මම බ්‍රේල් ක්‍රම යටතේ මම සකසලා තියෙනවා. මම ආරාධනා කරනවා මේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඒ අය ගැන හැඟීමක් ඇති කරන සියලුම දෙනාට මම ඉල්ලීමක් කරනවා ඔබේ විස්ටිං කාඩ් පතේ යම් ප්‍රමාණයක් අඩුම තරමේ මේ බ්‍රේල් යටතේ බ්‍රේල් ක්‍රමයේ යටතේ නිෂ්පාදනය කළ තියාගන්න අපි එයට කරන ගෞරවයක් හැටියට අපිට එය හඳුනා ගැනීම අපි විසින්ම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම අද මේ අවස්ථාව ඔබතුමාලට ඒ කාරණේ ඉදිරිපත් කරේ. ඒක මම දන්නවා ගීතා කුමාරසිංහ මැතිණිය ගරු අමාත්‍යතුමිය ඇතුළු මේ සියලුම අමාත්‍යතුරු ඉතාමත් ප්‍රශස්ත සේවයක් කරනවා මේ ශාස්ත්‍රීය වෙනුවෙන් මේ කාන්තාව සම්බන්ධයෙන්. ඒකම ගරු අමාත්‍යතුමියගේ අවධානය යොමු කරනවා මේ කතරගම වීදි දරුවන් වෙනුවෙන් පවතින ළමා නිවාසය නැනසරණ ළමා සංවර්ධන මධ්‍යස්ථානය මේ වහල දාන්න යනවා කියලා මට මේ ජනමාධ්‍ය වේදිකාවක ඔබතුමියගෙත් ඒ ප්‍රශ්නේ යොමු කරන්න කියලා කිව්වා. මම ඒ සම්බන්ධයෙන් ඔබතුමාට ඔබතුමියට ඒ අවධානය යොමු කරන මේ අවස්ථාව ඔබතුමිය කතාව තුල ඒ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් ඔබතුමිය අවධාරණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකම විපක්ෂයේ හැමදාම කියන කාරණා තමයි මේ කාන්තාව සඳහා වෙන් කළ තියෙන මුදල විශාල වශයෙන් අඩුයි කියන කාරණේ. ඉතින් අත්‍තරම මේ
මේ honorable member you have 2 more minutes.
මේ තියෙන කාලෙත් එක්ක බලුවහම ගරු සභාපතිතුමා විනාඩි 7ක් මෙච්චර ඉක්මනට ගත වෙනවා කියන එක මාර ප්‍රශ්නයක් සභාපතිතුමා. හොඳයි. මේ කාන්තාව සම්බන්ධයෙන් ගත්තාම අද අපි අස්වැසුම කියන කාරණේක බලුවහම විශාල වශයෙන් මුදල් තුන් ගුණයක් වෙන් කළ තියෙනවා. එතකොට අස්වැසුම ගෙදරකට ලැබෙනවා කියන්නේ කාන්තාව තමයි හයිය වෙන්නේ. එතකොට ඒකම අපිට තියෙන විශාල ගැටලුවක් මේ 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 සිවිය මැල් නියුට්‍රිෂන් ශ්‍රීලන්න සෑම් ශ්‍රීලන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා 18,400ක් ඉන්නවා. ඉතින් මේ අයට අපි ඇත්තටම අපි සම්බන්ධීකර කමිටු සභාපතිවරු හැටියටම ඒකම ජනාධිපතිතුමා පත් කළ දෙන ආහාර කමිටු සභාපතිවරු හැටියට අපි මේ අවශ්‍ය අය වෙනුවෙන් අවධානය යොමු කරනවා. අපේ අපසරිය තුලත් කියන කාරණේ ගරු සභාපතිතුමාට කියන්න ඕනේ. ඒකම විශේෂයෙන් මේ තරුණ නියෝජනය සම්බන්ධයෙන් මම නිහතමානීව සතුටු වෙනවා සභාපතිතුමා. මේ රටේ තරුණ යෝජනයෙන් 25ක තරුණ නියෝජනය අපිට ලබා දෙන්න පුළුවන්කම අපි පහුගිය 10 වෙනිදා ඒ පනත මේ පාර්ලිමේන්තුව සම්මත කරන්න පුද්ගලික පනතක් ගේන්න පුළුවන්කම ලැබිච්ච ගැන මම සතුටු වෙනවා. ඒ මූලිකත්වය ඇත්තම රොෂානන් සිංහ මහත්තයා තරුණ ඇමතිවරයාට තමයි කැබිනට් එක ඉදිරිපත් කරේ. ඉන් අනතුරුව නැවතවතාවක් පළාත් පාලන මාත්‍යවරයාට ජානක වක්කුඹර ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඒ අදාළ කැබිනට් මණ්ඩලයට යොමු කිරීම සිද්ධ කරා. ඉතින් ඒ අයටත් මගේ ස්තුතිය. මම මේ අවස්ථාවේ එක් කරන්න මේ වෙලාවේ කැමතියි. විශේෂයෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩා සංගමයක සභාපතිවරයෙක් හැටියට මම විශේෂයෙන්ම කියනවා සභාපතිතුමා මේ ක්‍රීඩාවට අපි මේ 1973 ආරම්භ කරපු පනත නොඑක් පැලස්තර හැටියට තමයි ගැසට් වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කාර්යය සම්බන්ධයෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් නිවැරදි පනතක් අපි එකට ඇති කරන්න ඕනේ. නැත්තම් කෑල්ල අල්ලගෙන එක එක්කෙනා ක්‍රිකට් ක්‍රීඩා කරා එක එක්කෙනායි ක්‍රීඩාව කියලා වෙන වෙන කෑලි අල්ලගෙන කතා කරන මේක වැඩක් වෙන්නේ නැහැ ගරු සභාපතිතුමා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ක්‍රීඩාවට ආදරේ අපි සියලුම දෙනා එකහුව වෙලා මේ ක්‍රීඩා පනත වෙනස් කරලා මම හිතන්නේ රොෂාන සිංහ මහත්මයාත් හොඳ පනතක් ගෙනල්ලා තිනවා. අර දෙපාරකට වැඩි ඉන්න බෑ අවුරුදු 70කට වැඩි ඉන්න බෑ. සමහර අවස්ථාවල අපි ඇත්ත කතා කරොත් මේ ක්‍රීඩා සංගම් වල ඉන්නේ අරක් ගත්ත යක්කු වගේ මිනිස්සු ප්‍රේතිය වගේ කුම්බාන්ඩෝගේ මිනිස්සු.
ඒ නිසා
ගරු සභාපතිතුමනි අපිට සිද්ධ
වෙනවා
මේ වෙනස ඇති කරන්න ක්‍රීඩා පනත වෙනස් කරන්න. ඒ වෙනුවෙන් අපි සියලුම දෙනා ඒ දායකත්වය දැක්විය යුතුයි කියන කාරණය මේ අවස්ථාව මතක් කරන ගමන් තරුණෙක් හැටියට ඒ වගේම අපි විශේෂයෙන්ම මේ රිෆෝම්ස් ගැන විශ්වාස කරන එක හරියට මම විශ්වාස කරනවා කාන්තාව ළමයා තරුණයා මේ සියලුම දෙනාට අපි දිය යුතු ගෞරවය දිනුනොත් මේ රටක් හැටියට අපිට ඉස්සරහට විශාල වශයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි. හැබැයි අපි බොහොම පටු සංස්කෘතික මානසිකත්වය යටතේ පටු මානසිකත්වයට ජීවත් වෙනවා නම් අපිට මේ කියන පුළුල් පරාසය ලෝකේ ජය ගන්න පුළුවන් පරාසය යන්න හැකියාවක් නැහැ කියන කාරණය මතක් කරමින් මම කියන්න සබාවත බොහොම ස්තුතියි.
සදේ ඔනරබල් ඉම්රාන් මාරූෆ් you have 7 minutes.
இன்று விவாதிக்கப்படுகின்ற மகளிர் சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு அதே போன்று விளையாட்டுத்துறை மற்றும் இளைஞர் விவகாரங்கள் அமைச்சு சம்பந்தமான விவாதத்திலே பேசுவதையிட்டு நான் மகிழ்ச்சி அடைவதோடு குறிப்பாக சிறுவர்கள் அதே போன்று மகளிர் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு என்பது மிக முக்கியமான ஒரு அமைச்சாக காணப்படுகின்றது. நாட்டிலே ஜனாதிபதி பிரதமர் அமைச்சர்கள் என ஆண்கள் நிர்வாகம் செய்தாலும் அவர்களுடைய வீட்டு நிர்வாகம் செய்வது என்னவோ பெண்களாக இருக்கின்றார்கள். அது மனைவியாகவோ தாயாகவோ இருக்கலாம். இன்று நாட்டிலே சாதாரண ஊழியராக இருக்கும் ஒருவரினுடைய சம்பளத்தை விட 2 மடங்காக இன்று வாழ்க்கை செலவு அதிகரித்து காணப்படுகின்றன. அதனை ஈடு செய்வதற்காக மக்கள் அவர்களின் உணவு வேலையினை குறைத்தவர்களாக குறிப்பாக பலர் இருவேளையும் இன்னும் சிலர் ஒருவேளையும் அவர்களின் உணவு தேவையினை குறைத்துக் கொண்டிருக்கின்றார்கள். இன்று வீட்டிலே நிர்வாகம் செய்யும் பெண்கள் மின்சாரத்தை பயன்படுத்துவதற்கும் அதே போன்று நீரினை பயன்படுத்துவதற்கும் அச்சப்படுகின்றார்கள், பயப்படுகின்றார்கள். ஏனெனில் இவ்விரு கட்டணங்களும் ஆசியாவிலே ஆச்சரியமாக மாறியிருக்கின்ற இரு விடயங்களாக காணப்படுகின்றது. குறிப்பாக இன்று குடும்பத்தில் மூத்த பிள்ளை ஏதாவது ஒரு வேலையில் இருந்தால்தான் அடுத்த பிள்ளை பாடசாலை அனுப்ப முடியும் என்ற ஒரு சூழல் காணப்படுகின்றது. கிராமப்புறத்திலே பாடசாலை செல்லும் பிள்ளை காலை உணவாக வெறும் தேநீரை மாத்திரம் அறிந்துவிட்டு செல்லுகின்றார்கள். இதுவும் ஒரு வகையான சிறுவர் துஷ்பிரயோகம் என்பதை நாங்கள் மறந்துவிடக் கூடாது. சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, நாளை பிள்ளைகள் எப்படி பாடசாலைக்கு அனுப்புவது, எவ்வாறு உணவை தேடிக்கொள்வது என்று யோசித்து இன்று நாட்டிலே பல தாய்மார்கள் இன்று நோயாளிகளாக மாற்றம் அடைந்திருக்கின்றார்கள். இவற்றுக்கெல்லாம் யார் காரணம் என்பதை இன்று மக்கள் புரிந்திருக்கின்றார்கள். இன்று நீதிமன்றத்தில் கூட அதற்கான தீர்வு வழங்கப்பட்டிருக்கின்றது. கடந்த ஆட்சி காலங்களில் ஆசியாவில் ஆச்சரியமென இலங்கையினை விளம்பரப்படுத்தினார்கள். நாடு ஆசியாவின் ஆச்சரியமாக மாறவில்லை, மாறாக ஆட்சியாளர்களின் சொத்தாக மாறியது. வாழ்க்கை செலவு மாறியது, மின் கட்டணம் மாறியது, நீர் கட்டணம் மாறியது, எரிபொருள் விலை மாறியது. இதுதான் இன்று ஆசியாவினுடைய ஆச்சரியமாக காணப்படுகின்ற விடயம். ஒரு குடும்பம் செழிப்பாகவும் பொழிப்பாகவும் வாழ்வதற்கு நாட்டில் உள்ள மொத்த குடும்பமே பல துன்பங்களையும் துயரங்களையும் அனுபவித்துக் கொண்டிருக்கின்ற ஒரு சூழல் இன்று எங்களுடைய நாட்டிலே ஏற்பட்டிருக்கின்றது. நாளை தலைவர்களாக இன்றைய சிறுவர்கள் வளப்படுத்தி பாடசாலைக்கு தயார்படுத்தும் தளமாக முன்பள்ளி காணப்படுகின்றது. ஆனால் இங்கு இந்த முன்பள்ளியிலே பணிபுரிகின்ற ஆசிரியர்கள் பல கஷ்டங்களுக்கு மத்தியிலே தியாகத்துடன் தமது சேவையினை செய்து வருகின்றார்கள். அவர்களுக்கு வழங்கப்படுகின்ற கொடுப்பனவு இன்று போதுமானதா என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். முன்பள்ளி ஆசிரியர்களுக்கான கொடுப்பனவு மாதம் 4,000 ரூபாய் வழங்கப்படுகின்றன. இதுவும் ஒவ்வொரு மாதமும் வழங்கப்படுவது இல்லை என்ற குற்றச்சாட்டுகள் முன்வைக்கப்படுகின்றது. 3 மாதங்களுக்கு ஒரு முறைதான் இந்த கொடுப்பனவும் வழங்கப்படுகின்றது. ஆகையால் இவர்களுக்கு வழங்கப்படுகின்ற கொடுப்பனவை குறைந்தது 20,000 ரூபாயாவது அதிகரிக்க வேண்டும் என்பதை இந்த இடத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். அது மாத்திரமல்ல, இன்று முன்பள்ளி ஆசிரியர்கள் அங்கீகரிக்கப்பட்ட டிப்ளோமா பாடநெறியினை பூர்த்தி செய்வதற்கான உதவியாக திறந்த பல்கலைக்கழகம், அதாவது ஓபன் யூனிவர்சிட்டியின் ஊடாக சந்தர்ப்பத்தை ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்பதையும் நிறத்திலே கேட்பதோடு, முன்பள்ளி ஆசிரியர்களையும் ஆசிரிய சேவையிலே உள்வாங்குவதற்கான நடவடிக்கைகளை அமைச்சு எடுக்க வேண்டும் என்பதையும் கேட்டுக் கொள்கின்றேன். மேலும் நாடு பூராகவும் முன்பள்ளிக்கென ஒரே சீருடையினை அறிமுகம் செய்வது சம்பந்தமாக அமைச்சு சிந்திக்க வேண்டும் என்பதையும் இந்த இடத்திலே கேட்டுக் கொள்வதோடு, இங்கு சொல்லப்பட்ட இந்த சிறுவர் முன்பள்ளி சம்பந்தமான விடயங்களிலே கூடுதல் கவனம் செலுத்த வேண்டும் என்பதையும் கௌரவ அமைச்சர் அவர்களிடம் கேட்டுக் கொள்கின்றேன். அதே போன்றுதான் விளையாட்டு சம்பந்தமான சில விடயங்களையும் இந்த இடத்திலே தெரியப்படுத்த வேண்டும். குறிப்பாக நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற திருகோணமலை மாவட்டத்திலே மூவின மக்களும் ஒற்றுமையாக வாழும் மாவட்டம் என்பதோடு சுற்றுலா விளையாட்டு துறையிலும் பேர் போன இடமாகும். ஆனாலும் துரவசமாக தேசிய விளையாட்டு விழாவினை நடாத்துவதற்கான அனைத்து வசதிகள் கொண்ட மைதானம் ஒன்று இங்கு இல்லை என்பது ஒரு பாரிய குறையாக காணப்படுகின்றது.
கௌரவ உறுப்பினர், இன்னும் 2 நிமிடங்கள் இருக்கின்றன.
ஆமா, குறிப்பாக திருகோணமலையிலே சர்வதேச கிரிக்கெட் மைதானம் ஒன்றை அமைப்பதற்கான புதிய விளையாட்டுத்துறை அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்பதையும் இந்த சந்தர்ப்பத்திலே நான் கேட்டுக் கொள்வதோடு, கடந்த காலங்களிலே திருகோணமலை மெக்கேசர் மைதானத்திலே 400 மீட்டர் ஓடுதளத்தை கொண்ட தேசிய ரீதியான மைதானத்தை அபிவிருத்தி செய்வதற்காக 600 மில்லியன் ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டு வேலைகள் ஆரம்பிக்கப்பட்ட போதிலும் அவ்விடயத்திலே மனித எச்சங்கள் காணப்பட்டதினால் நீதிமன்ற உத்தரவின் அடிப்படையிலே அந்த வேலை திட்டம் இடைநிறுத்தப்பட்டிருக்கின்றது. ஆகையால் அவ்வேலை திட்டம் மீண்டும் ஆரம்பிக்கப்படுமா என்பதை அமைச்சர் அவர்களும் கேட்பதுடன், அது தொடர்வதற்காக ஏதாவது நடவடிக்கைகள் முன்னெடுக்கப்படுமா என்பதையும் நான் இந்த இடத்திலே கேட்கின்றேன். ஆகையால் திருகோணமலையில் இன்னும் பல இடங்கள் அரச காணிகள் காணப்படுகின்றன. ஆகையால் அந்த பிரதேசங்களிலே ஒரு இண்டோ ஸ்டேடியத்தை உருவாக்கி கிழக்கு மாகாணத்திலே சகல வசதிகள் கொண்ட ஒரு மைதானத்தை உருவாக்குவதற்கான நடவடிக்கையை எடுக்க வேண்டும் என்பதையும் கௌரவ அமைச்சர் அவர்களிடம் கேட்டுக் கொள்கின்றேன். அதே போன்றுதான் எனது ஊரான கிண்ணியாவிலே எனது தந்தையுடைய காலத்தில் உருவாக்கப்பட்ட எழிலரங்கு மைதானம் இங்குள்ள விளையாட்டு வீரர்களுடைய திறமைகளை வெளிக்கொண்டு வருகின்ற ஒரு சிறந்த இடமாக இருந்த ஒரு மைதானம் கடந்த காலங்களிலே திட்டமிடப்படாத மிக மோசமான அடிப்படையிலே பல வேலை திட்டங்கள் அமுல்படுத்தப்பட்டதின் காரணமாக இன்று 6-7 வருடங்களாக அந்த மைதானம் பயன்படுத்தப்பட முடியாத ஒரு நிலைப்பாட்டிலே காணப்படுகின்றது. ஆகையால் அந்த எழிலரங்கு மைதானத்தையும் புனரமைத்து மீண்டும்
சுருக்கமாக நிறைவு செய்யும்
அந்த இடத்திலே விளையாடுகின்ற சந்தர்ப்பத்தை ஏற்படுத்துவதற்கான நடவடிக்கையை எடுக்க வேண்டும் என்பதையும் கௌரவ அமைச்சர் அவர்களிடம் கேட்பதோடு அதே போன்றுதான் கிண்ணியாவிலே
அமர்த்திக்
கொள்வேன். கிண்ணியாவிலே கடினப்பந்து வீரர்கள் இன்று அதிகரித்து இருக்கின்றார்கள். ஆனாலும் இன்று அவர்களுடைய கடினப்பந்து விளையாட்டினை விளையாடுவதற்கான ஒரு கடினப்பந்து மைதானம் இல்லாத ஒரு நிலை அந்த பிரதேசத்திலே காணப்படுகின்றது. ஆகையால் அந்த கடினப்பந்து மைதானத்தை உருவாக்குவதற்கான நடவடிக்கைகளையும் கௌரவ அமைச்சர் அவர்கள் முன்னெடுக்க வேண்டும். இன்று புதிதாக இந்த அமைச்சை பொறுப்பெடுத்திருக்கின்ற அரின் பெர்னாண்டோ அவர்களுக்கு நான் இந்த இடத்திலே என்னுடைய சில விடயங்களை நான் ஞாபகம் ஊட்டியிருக்கின்றேன். உங்களால் அந்த விடயங்களை முன்னெடுத்து எங்களுடைய இளைஞர்களுடைய விளையாட்டு திறனை முன்கொண்டு வர முடியும் என்ற ஒரு நம்பிக்கையுடன் எனது உரையை முடித்துக் கொள்கிறேன்.
நன்றி. ஆனரபிள் சாந்த பண்டார.
ஸ்துதி மலசநாடு மந்திரித்துமணி. விசேஷம் அப்படி தன்னவா ஜாத்தியக்க நிரோகி பாவே வெனுவேன். இவகேம ஜாத்தியக்க வினேகருக்கு பாவே வெனுவேன். யாபத் சாதாரண சமாஜாக்
ஆர்டர் பிளீஸ். ஆனரபிள் தொலவத் வில் டேக் தி சேர்.
சாதாரண சமாஜாக் கொடுநகிம சதா கிரீடாவ விசேஷம் இவால் வேணும். அப்படி தன்னவா கிரீடா அப்பே ஜாத்திக மட்டமட்டின கிரீட கிரீடிகாவான் ராசியாக் பிஹிவென்னே பாசால் கிரீடா பிட்டிய துளி அத்தியாபன அமாத்தியாசிய தீர்காலீனவ பாசால் கிரீடா தீவுனு கிரீம சதா விசால காரியபாரியாக கிட்டு கரணும். நமக்கு அப்படி தன்னவா விசேஷம் பாசால் ரசக்கு கிரீடா குரு ஒரு சாரிக அத்தியாபன உபதேசகவரு விசால ஹிங்கியாக் தீனும். ஏனிசா மங்கிதான்னே பாசால் கிரீடா சக்திமத் கரண்ட அடுமதரமிங் சீயட்ட திசையகட்ட வடி தருவன் நின்ன பாசலகட்ட கிரீடா குருவரைக்கு அவசியதாவே தீனும். பசுகே காலே தொல்லதி அத்தியாபன அமாத்தியாசி தொழில் கிரீடா குருவரும் பந்தோகத்த கிரீடா பூணு கருவன் லெஸ் அவன்கே விசேஷம் எக்க கிரீடாவக்க தக்ஷதா நிசா தமாய் பதோகத் ஏனிசா தேங்க அவன்ட இதா இக்மனின் கிரீடா டிப்ளோமா வகை லபாதீலா ஏ கிரீடா புகுணுவ லபாதீலா புகுணு கருவே செபே புகுணு கருவே மது பாசல்கட்ட அவசிய சீலு கிரீடா பிலிபந்த அவபோதி அத்தியன புகுணு கருவே அவசியாய் ஏ நிசா ஏ அவசியதாவே சம்பூர்ண கரண்ட அவதானி முக்கரை கேல அப்படி விசேஷம் பலாபுரத்துவோம். ஏ வகையம கரு மூலாசராட மந்திரி துமணி கிரீடா சேஷ்டே துல இதிரியட கெனேம் ஜாத்திக மட்டமட்ட ஏமட தியன இட பிரஸ்தாவ மங் ஹிதான் ஹரியாக்காரிங் அப்பே ரட்ட துல சிஸ்டம் மிக ஹெதில தீனோ கிய மொகத ஏகட் ஹேத்துவ தமாய் உத்துரே உத்துரேங் ஆப்பு தர்ஜனி கிரீடிக்காவ ஏ கிரீடிக்காவ ஆப்பு ஹெட்டிதியா பலப்புஹாம் இல்லாண்ட சுசாந்திகா ஜெயசிங்க கிரீடிக்காவ ஆப்பு ஹெட்டி பலப்புஹாம் ஏ வகை கிரீட கிரீடிக்காவான் ராஷ்யா காப்பு ஹெட்டி பலப்புஹாம கொடக்கேவ அஹம்பியாக் பாட பத்தில தமாய் ஏ அவஸ்தாவன் உதாவிலா தீன் பஸ்ஸே வெனுவேன் அவசிய புகுணோ லபாதீல சுசாந்திகா கிரீடிக்காவ பாசலே கிரீடா கரண ஹெட்டி தக்கலா ஏ கிரீடிக்காவ கொலம்பட கெனல்ல விசேஷம் சுனில் கணவர்தன மகாத்மா அப்படி கௌரவ கரண புகுணு கருவே எதுமா ஏ புகுணுவ லபாதீல அப்பட டன்கன் வைட்கின் பஸ்ஸே ஒலிம்பிக் பதக்கமா கெனேன தனது தக்குவா கெனையான ஹெக்கியாவ லபு அது ஏ வகையம மே ஈய பெரியது ஆசியானு பதக்கமா தினாகத்த தருசு கத்தாம ஏ தருசி திதாம ஆர்த்திக வசியம் அப்பஹஸ்தா தீன பவுலக்கு நமு தேகேசா திமாபியங்கு உணந்துவா தெக்க விசேஷம் பாசலே கிரீடா குருவரையாக் மா ஹிதவாத் சுசாந்த மகாத்மா ஏ கிரீடிகா புகுணு கல்ல பியோரம் பியோர் இதிரேட் கினாப்பு நிசாப்பிட ஆசியானு பதக்கமாக கண்ண ஹெக்கியாவில் அப்படின் நமுத் பாதாவான் ராசியா கிரீடா பிட்டிய அனகோட கிரீடா பிட்டிய பாவிச்சு கரண்டு தென்ன கிரீடா பிட்டிய கேட்டு வானோ அதிக முதலக்கு இல்லனோ ஏ வகை பிரஸ்ன பாதக மத்திய ராசியா அதே ஆர்த்திக பிரஸ்ன தீர்ந்து கொஹமாரி அவில்ல அப்பட ஆசியானு பதக்கமா கரந்தன எனிசா மங் விசேஷம் மெத்தனி கியான் உஷா தரன்னே அப்பே கிரீடா மாத்தியான்சி இகல நிலதாரியும் தின்னோ மே பகல அத்துலே கம்மல இன்ன கிரீடக கிரீடிக்காவான் தக்ஷின் சமஹராய சமஹராயட்ட சமஹராய எனவா சமஹராய கேந்தோன் மே தெக்கமா அப்படி அனிவாரியம் கலியுத்தோ தீனோ இது எனிசா அத கொடாக் පෞද්ගලික පුහුණුකරුවෝ මගින් මුදල් ගෙවලා පුහුණු කරන පුහුණුකරුවෝ මගින් පුහුණු වෙලා තමයි ගොඩක් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් ඉන්නේ. දැන් උදාහරණයක් ඇරෙයිට අද අපේ ක්‍රිකට් කණ්ඩායම ගත්තොත් ඒ ක්‍රිකට් කණ්ඩායමට අද වෙලා තියෙන තත්ත්වය ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ඉහළම දක්ෂතා දක්වන 10 15 3 4 දෙනෙක් ඉන්ජර්ඩ් වුණොත් ඊළඟට කවුද එතෙන්ට ගන්න කියන ප්‍රශ්නේ තැනකට පව අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ ක්‍රීඩකෙක් හෝ ක්‍රීඩා කණ්ඩායම පුහුණු වෙන රටාවක් තියෙනවා, චක්‍රයක් තියෙනවා. ප්‍රෙපරේෂන් පීරියඩ් එක තියෙනවා, ඊළඟට කම්පිටිෂන් පීරියඩ් එක තියෙනවා, ඊට පස්සේ ට්‍රාන්ස්මිෂන් පීරියඩ් එකට එන්න ඕනේ. සමහර වෙලාවට ගරු මුලස්සන අඩුවට මන්ත්‍රීතුමනි සභාපතිතුමනි මේ ට්‍රාන්ස්මිෂන් පීරියඩ් එකෙත් කම්පිටිෂන් තියෙනවා. ඔයට යන්න අවස්ථාව ලබා දෙනවා. ප්‍රෙපරේෂන් පීරියඩ් එකෙත් කම්පිටිෂන් තියෙනවා. ඉතින් මෙහෙම වුණාම අනිවාර්යයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාව අනතුරු වලට ලක් වෙනවා තමයි. මොකද මේ ක්‍රීඩාව සහ ක්‍රීඩා පුහුණුව අනිවාර්යයෙන්ම විද්‍යාවත් එක්ක යන්න ඕනේ. විද්‍යාවෙන් බැහැර වෙලා ගිහිල්ලා කවදාවත් ඒ අපි බලාපොරොත්තු වෙන පර්ෆෝමන්ස් ගන්න බෑ. ඉතින් ඒ තත්ත්වයන් හරියට කළමනාකරණය කරන්නේ නැතිකම නිසා සහ මේවා පිළිබඳව විධිමත් වැඩපිළිවෙළ නැතිකම නිසා අපි ලෝකයේ ඉදිරියේ සමහර අවස්ථාවල පසුපසට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව විශේෂම අවධානය යොමු කරන්න ඕනේ. දැන් ක්‍රිකට් කණ්ඩායම ගත්තාම අද ගොඩක් නගරබද පෞද්ගලික සල්ලි තියෙන පුහුණුවට යන්න පුළුවන් අයට තමයි ඉදිරියට එන්න අවකාශය තියෙන්නේ. දැන් විශේෂයෙන්ම ජාතික නෙට්බෝල් කණ්ඩායමේ අපිට ලෝක කුසලානේ ගේන්න වැඩිම දායකත්වය දුන්න ක්‍රීඩිකාව උතුරෙන් එන්න පුළුවන් නම් ඇයි ක්‍රිකට් කණ්ඩායමට උතුරෙන් ක්‍රීඩකයෙකු එන්න විදිහක් නැත්තේ? එතකොට අපේ ශ්‍රියානි කුලවංශලා යුපුල්ලා බිහි කරපු වයඹ පළාතේ ඔච්චර දක්ෂයෝ ඉන්නවා නම් ඇයි ක්‍රිකට් කණ්ඩායමට කෙනෙක් හෙන්න පාර කැපෙන් ප්‍රශ්නේ තියෙන්නේ? ඒ වගේම උතුරු මැද පළාත ගත්තා ලෝක බරුසලන සූර්යයා එහෙම නැත්නම් පදක්කම් ලාභියා පොළොන්නරුවෙන් බිහි වෙන්න පුළුවන් නම් ඇයි ක්‍රිකට් කණ්ඩායමට එන්න බැරි? ඉතින් ඒ නිසා මෙතන විශාල ගැටලුවක් ප්‍රශ්නයක් මේ කළමනාකාරීත්වයේ දුර්වලතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම මේ වෙලාවේදී කියන්න කැමති අපි මේ තත්ත්වයන් හොඳින් සොයලා බලලා මේ ජාතික මට්ටමට එන්න තියෙන අවස්ථාවන් පුළුල් කරන්න ඕනේ. මොකද ගම්බද අස්සේ ඉන්නවා. දැන් නෙට්බෝල් කණ්ඩායමට ගත්ත ක්‍රීඩිකාව අහම්බයක්. හැබැයි ඒ ක්‍රීඩිකාව අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වුණා ලෝක කුසලානේ දිනා ගන්න. ඒ ක්‍රීඩිකාව තමයි මං හිතන්නේ අනික් ක්‍රීඩිකාවත් ඔක්කොම දක්ෂ අය අපේ මන් නියෝජනය කරන කුරුණෑ දිස්ත්‍රික්කයේ උපනායිකාව ඇතුළු ක්‍රීඩිකාව හිටියා. ඉතින් ඒ නිසා ඒ වගේ තව දක්ෂ අය
සම්පද
අස්සේ ඇතුළොල ඉන්නවා. අන්න ඒ අය හොයාගෙන ඉදිරියට ගෙන්න සහ දක්ෂය වුණාට පස්සේ ඉදිරියට ගෙන යනවට වඩා දක්ෂය කරන්න බල වැඩ පිළිවෙලකුත් සූදානම් කරන්න කියලා මං ගෞරවයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ වර්තමාන අපේ ජනාධිපතිතුමාට නෙමෙයි, මොකද මේ ජනාධිපතිතුමාට බර තබන්න වෙනම දෙයක් තිබ්බා. එතුමාට බර තබන්නුනේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. නමුත් මීට කලින් මං පෞද්ගලිකව විශ්වාස කරනවා අපේ සෑම ආණ්ඩුවකටම අපිට අතහැරිච්ච කොටසක් තිබ්බා. ක්‍රීඩාවට තිබ්බ බර අඩුයි, වෙන් කරපු මුදල් ප්‍රමාණය අඩුයි, ක්‍රීඩා පහසුකම් වෙනුවෙන් කැප වුණ ප්‍රමාණය ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල අපේ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි පළාත් ගොඩකද ගෘහස්ථ ක්‍රීඩාපිටියක්වත් නැහැ, පුංචි ගෘහස්ථ ක්‍රීඩාපිටියක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. කාලය සීමිත වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගොඩනැගිච්ච තවත් ස්ථානයක් තමයි ජාතික තරුණ සේවා සභාව. ඒ ජාතික තරුණ සේවා සභාවෙන් විශාල මෙහෙවරක් අපේ රටේ තරුණයට සිදු වෙලා තිබෙනවා. ඒ නිසා ඒ தත්ත්වය අද අපි හොඳින් තේරුම් අරගෙන අද මේ තරුණ අසහනයට මං ගරු තරුණ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ තරුණ අසහනයට ඒ ප්‍රශ්නයට විසඳුමක් ජාතික තරුණ සේවා සභාව හරහා හදන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අද තරුණයෝ තමන් කොයි ආකාරයට සාමාන්‍ය පෙළ උසස් පෙළ එයින් පස්සේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන තරුණයන්ට අද ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ගේ තාරුණ්‍යයත් එක්ක ඔවුන්ට ඒ අවස්ථාවේ ඕනකමක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි යම් වැඩපිළිවෙලක් හදලා අපේ විශේෂයෙන් වෘත්තීය පුහුණු අධ්‍යාපනය, ඒ වගේම විදේශ රේවා විදේශ රැකියා අමාත්‍යංශය අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා, විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය, මේ සියල්ල එකතු කරලා මේ තරුණයන් මේ තියෙන මිස්මැච් එක නැති කිරීම සඳහා අනිවාර්යම වැඩපිළිවෙලක් ඒකාබද්ධ වැඩපිළිවෙලක්
ගරු අමාත්‍යතුමා
සංකල්පය එකතු වෙලා සකස් කරන්න. මොකද මේක විස්තර කරන්න වෙලාව මදි. අපි ඉදිරියේදී උපදේශක කාර්යසභාවලදී මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් තරුණයෝ අයාලේ යනවා, එක එක දිහා යනවා. රද විදේශ රැකියාවක් ලබා ගැනීම සම්බන්ධව විවිධ තැන්වල ගිහිල්ලා සමහර තරුණයෝ මුදල් දෙනවා. සමහර තරුණයෝ කොතෙන්ද යන්නේ කියලා දන්නේ නැහැ. ලබා ගන්න ඕනේ පුහුණුව මොකද්ද කියලා දන්නේ නැහැ. ඊතර තියෙන ඒ රැකියාවට අවශ්‍ය සුදුසුකම් මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ මිස්මැච් එක නැති කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාව තමයි නායකත්වය ගන්න ඕනේ කියන එකත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරමින් වේලාව ලබා දුන්නාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම අවසන් කරනවා ගරු වර්තමාන අපේ අලුත් ක්‍රීඩා ඇමතුමාටත්, ඒ වගේම අපේ හිතවත් රාජ්‍ය ඇමතුමාටත් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ තියෙන අඩුපාඩුකම් සකස් කරගෙන අපේ රටේ ක්‍රීඩාවත්, ඒ වගේම යෞවන කටයුතු කොටස ඉතාම වැදගත් ශ්‍රේෂ්ඨ දෙකක්. ඒ ශ්‍රේෂ්ඨ දෙක ඉදිරියට ගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මානෙහි දෙන බොහොම ස්තුතියි.
සුදීගරු අමාත්‍යතුමා, ගරු මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීතුමා, වර්තමාන විනාඩි 11ක කාලයක් තිබෙනවා.
ස්තුතිගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වෙනුවෙනුත්, ඒ වගේම කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙනුත් අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටටපත් වෙනවා. මුලින්ම එක් කාරණයක් මම කියනවා, අපේ රාජ්‍ය ඇමතුමියත් ඉන්න වෙලාවේ අද මේ කාන්තාවන් විශේෂයෙන් උතුරු පළාත, උතුරු මැද පළාත සහ නැගෙනහිර අනෙක් සියලු පළාත්වල කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ශුද්‍ර මූල්‍ය ණය පිළිබඳ ගැටලුව. එතකොට ඒ ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයත්, ඒ වගේම බැංකු ශේෂ්ඨත් සම්බන්ධ කරගනිමින් ඔබතුමිය යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් ඒක ඉතාම වටිනවා. මොකද සියදිවි හානි කරගන්න කාන්තාවන් දහස් ගාණක්, ඒ වගේම මේ ණය ගෙවන්න බැරි වුණාම දේපල පමණක් නෙවෙයි තමන්ගේ ශරීරයේ පවා ලබා දෙන අවස්ථාවන් නැති වෙලා තියෙන ඉතාම ශෝචනීය අවස්ථාවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් යොදන්න කියලා මම ඔබතුමියගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම තරුණ කටයුතු අමාත්‍යාංශයේ අපි දන්නවා මේ තරුණයාට ආර්ථිකයේ අවස්ථා, ආර්ථිකයට සම්බන්ධ වීමට ඇති අවස්ථා පුළුල් කිරීමකින් තොරව මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ නිසා ඒ සඳහා වූ ක්‍රියාමාර්ගයක් අපි ගන්න ඕනේ. ඒ සඳහා මම අමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම දේශපාලනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඒ තරුණයාට ඇති අවස්ථා, පක්ෂවලින් ඒවා නීතියෙන් හෝ එහෙම නැත්නම් පක්ෂවලින් ඒවා නවත්තන්න නැතුව ඔවුන්ට අවස්ථා පුළුල් කිරීම සඳහා අපි කළ යුතුයි. අපි සතුටටපත් වෙනවා මේ පාර්ලිමේන්තුවටත් ඒ තරුණයින්ට දේශපාලනයට පිවිසීම සඳහා දොළොස්වක මන්ත්‍රීතුමා යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ පිළිබඳව ඒ අවස්ථාව අපි කෝටාවවුන්ගේ ආරක්ෂා කරන්න ඕනේ. මොකද අපි කවුරුත් ඒ කෝටාව ඇතුළෙන් තමයි මේ පාර්ලිමේන්තුවට.
ගරු මන්ත්‍රීතුමා, ඒක දැන් නීතියක් බවට පත් වෙලා තියෙනවා.
හොඳයි. එතකොට ඒ සඳහා අපි අවිල්ල තියෙනවා. ඒ නිසා ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ තරුණයාට අවශ්‍ය ඒ ගමන දේශපාලනය ඇතුළෙත්, ඒ වගේම සමාජය තුළත් ඒ අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව වගේම අනිත් ක්‍රීඩාත් විශේෂයෙන් මලල ක්‍රීඩා ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, හොකී, පාපන්දු, මේ හැම ක්‍රීඩාවකම සංගම් වල ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට ඒ ප්‍රශ්නය අපි ක්‍රීඩා පනත වෙනස් කිරීම හරහා අපි උත්සාහ කරන්න ඕනේ ඒ ප්‍රශ්න වෙනස් කළා, ඒ මාෆියාවන් පරාජය කරලා සැබෑ ලෙසම ක්‍රීඩාව ඉදිරියට ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න. ඒ වගේම ඔබතුමා දන්නවා දැන් පාසලේ සිට ඒ සියලු ක්‍රීඩා, පාසලෙත් දැන් ක්‍රීඩාව කියන එක පාසල් කාලය සඳහා සීමා වෙලා තිබෙනවා. එතනින් එහාට අපේ ක්‍රීඩාව එන එක යම් යම් තැන්වල නැවතිලා තියෙනවා. ඒක ක්‍රිකට් ඇතුළු ලංකාවේ සමස්ත ක්‍රීඩාවලට බලපාලා තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම නිරෝගී මිනිස්සෙක් බිහිවීමට අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේම ක්‍රීඩාව අතිශයින්ම වැදගත් දෙයක්. එතකොට ඒ ක්‍රීඩාවට අපි රටක් විදිහට දීලා තියෙන ප්‍රමුඛතාවය, ක්‍රිකට් හැරුණාම අනිත් ක්‍රීඩාවලට රටක් විදිහට දීලා තියෙන ප්‍රමුඛතාවය කොයිතරම්ද කියන එක අපි නැවත සමාලෝචනය කරන්න ඕනේ. ඒ නිසා අපි ගරු අමතුමා, රාජ්‍ය අමතුමාගෙන් ඉල්ලා හිටනවා වැඩපිළිවෙලක් හදන්න. පාසලේ සිට ජාතික මට්ටම දක්වා වූ අපිට දැන් සුසන්තිකාගෙන් පස්සේ අපිට තවත් ඔලිම්පික් ජයග්‍රහණ ගන්න, තවත් ආසියානු කුසලාන ජයග්‍රහණ ගන්න, ඒ ලෝක අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ ගන්න දක්වා
අපි සියලුම ක්‍රීඩාවන් පරිවර්තනය කරන්නේ කොහොමද? මොකද අපි දකිනවා ලෝකයේ ගොඩක් රටවල් අපට වැඩිය කුඩා රටවල් පවා ජාත්‍යන්තරයේ අපට වැඩිය පදක්කම් ලබා ගන්න අවස්ථා ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ අවස්ථා ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. ඒ වගේම අපි ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරද්දී මම බලාපොරොත්තු වෙන විශේෂයෙන් ක්‍රීඩකින්ගේ පැත්තේ සිට කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. මොකද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ ක්‍රීඩාවක්. ඒක තනි පුද්ගලයේ වශයෙන් තනි පුද්ගල දක්ෂතාවලින් ජයග්‍රහණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කණ්ඩායම් හැඟීම වැදගත්. කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම අතිශයින්ම වැදගත්. දැන් අපි ඒ සඳහා අපේ තේරීම් කමිටුව වෙන්න පුළුවන්, තාක්ෂණික කමිටුව වෙන්න පුළුවන්, අපේ ආයගේ මැදිහත් වීම. අපි දැන් කල්පනා කරලා බලමු, එක වෙලාවකට කියනවා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අවශ්‍යයි කියලා. තව වෙලාවක කියනවා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පැත්තක දාලා තරුණ ක්‍රීඩකයින් මත තමයි අපි පදනම් වෙන්නේ කියලා. අනාගතය බලාගෙන ක්‍රිකට් ශ්‍රී ලංකාවේ. ඒකට මේක හරි ප්‍රශ්නයක්. මේක එක ස්ථාවරයක් තියෙන්න ඕනේ. එතකොට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තරුණ ක්‍රීඩකයින් කියලා වෙන් කරන්න නැතුව කුසලතාවයේ, දක්ෂතාවයේ, හැකියාව මත ක්‍රීඩකයින් තෝරාගත්තා නම් අපේ කණ්ඩායම හැරදාලා ක්‍රීඩකයෝ රාශියක් යන්නේ නැහැ. අපි දැක්ක පහුගිය කාලේ සමහර අවස්ථාවලදී අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැක්ක සමහර ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් ඉවත් වුණායින් පස්සේ ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ ක්‍රීඩකයින් තාමත් රටට විශාල ප්‍රයෝජනයක් ගන්න තිබ්බා. සමහර ලීග් තරඟාවල ඒ ක්‍රීඩකයින් විශාල දක්ෂකම් දක්වනවා. එතකොට ඒ ක්‍රීඩකයින් ඇයි අපේ ජාතික කණ්ඩායම ඇතුළේ තියාගන්න බැරි වුණේ? ඒ නිසා මේ ප්‍රතිපත්ති පිළිබඳව ජ්‍යෙෂ්ඨයින් නැහැ තරුණ විතරයි, එහෙම නැත්නම් තරුණයින් නැහැ ජ්‍යෙෂ්ඨයින් විතරයි කියලා මෙහෙම දෙපැත්තකට අදින්න නැතුව මැද තැනක ඉඳලා මේ ප්‍රතිපත්ති කුසලතාවයේ, දක්ෂතාවයේ පදනම් කරගෙන ගන්න කියලා අපි ඉල්ලා හිටනවා. ඒ වගේම අපි අමතුමාට කියනවා, දැන් ජාත්‍යන්තර තරඟ ලයිස්තු කලින් ලැබිලා තියෙද්දි ඒ ජාත්‍යන්තර තරඟ ලයිස්තු වලට බලපාන ආකාරයෙන් ලීග් තරඟාවලි LPL වෙන්න පුළුවන්, අනිත් තරඟාවලි පවත්වනවා නම් ඒක බරපතල ප්‍රශ්න සහගතයි. කොහොමද එහෙම වෙන්නේ? දැන් අපි ලෝක කුසලාණයක් තියාගෙන ඒ විදිය වෙලා ක්‍රීඩකයෝ ප්‍රශ්න මතුවුණා. අවසානයේ අපි ලෝක කුසලාණෙදී ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා අපි හිතනවා මේ ජාත්‍යන්තර තරඟ ලයිස්තු පිළිබඳව කලින් තිබෙන ඒ සැලැස්ම අවුරුද්දකට දැන් ලබන අවුරුද්දේ සැලැස්ම අපිට හම්බෙලා තියෙනවා. එතකොට ඒකට බල නොපාන අයුරින් අපේ දේශීය වැඩපිළිවෙළක් හදන්න කියලා අපි ඉල්ලා හිටමු. ඒ වගේම ඔබතුමා දන්නවා දැන් පුහුණුකරුවන්ගේ අවධානය ගොඩක් වෙලාවට යොමු වෙලා තියෙන්නේ ෆිට්නස් ගැන විතරයි. එතකොට දැන් ෆිට්නස් වැඩි කිරීම පුහුණුකරුවන් උත්සාහ කළාට මේ දක්ෂතාවයේ කුසලතාවයන් වැඩි කිරීම, එහෙම නැත්නම් ස්කිල් ඩෙවලොප්මන්ට් පැත්ත පුහුණුකරුවන්ගේ අවධානය යොමු වෙලා තිබෙනවාද? දැන් උදේ මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමාත් අමතුමත් කතා කළා. අපේ ඉස්සර තිබුණා විවිධ ක්‍රමවේද. ස්පින් බෝල් වෙනම තිබුණා, ෆාස්ට් බෝලිං වෙනම තිබුණා. ඒ සඳහා අවශ්‍ය විවිධ හැකියාවන් කරන කණ්ඩායම් වශයෙන් එකතු කරගෙන ඔවුන්ගේ කුසලතාවයන් වර්ධනය කරන ප්‍රෝග්‍රෑම් තිබ්බා. ඒක පාසල් මට්ටමේ සිට තිබුණා. නමුත් අද අපේ එහෙම එකක් තියෙනවාද? ඒවා නැති කිරීම පිළිබඳව සමාලෝචනයක් කරලා තියෙනවාද? ඒවා පිළිබඳව යම් හොයා බැලීමක් කරලා තියෙනවාද? එතකොට අපි දන්නවා සමහර මේ ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශයින්ම වැදගත් දෙයක් තමයි මේ සමහර ක්‍රීඩකයන් සතු සුවිශේෂී දක්ෂතාවයන්. එතකොට ඒ ක්‍රීඩකයන්ද මුත්තය මුරලිදරන් වගේ ක්‍රීඩකයෙක්ගේ සුවිශේෂී දක්ෂතාවය හඳුනා ගනිමින් ඒක ඉදිරියට ගෙනාපු නිසා තමයි ඔහු ලෝකේ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් බවට පත් වුණේ. එතකොට අපි එහෙම දැන් වනිදු හසලංග ඉන්නවා, විවිධ ක්‍රීඩකයෝ ඉන්නවා. අන්න එවැනි ක්‍රීඩකයින්ගේ ඒ කුසලතාවයන් වර්ධනය කර ගැනීම සඳහා, තමන්ට ස්වභාවිකවම තියෙන ඒ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීම සඳහා අපේ තියෙන ප්‍රෝග්‍රෑම් එක මොකද්ද? අපි එහෙම වැඩපිළිවෙලක් හදලා තියෙනවද? දැන් මම දන්න විදියට බෝලිං කෝච් සෙෂන් දානවා, බැටින් කෝච් සෙෂන් දානවා. මේ ඔක්කොම සෙෂන් ටික දාලා එකට දාලා තමයි වැඩේ කරන්නේ. අර සුවිශේෂී දක්ෂතාවෙන් එකිනෙක ක්‍රීඩකයාගේ වෙනම හඳුනා ගනිමින් ඒ ක්‍රීඩකයාව ජාත්‍යන්තර ඉහළම මට්ටමට, දැන් අපි දන්නවා විරාට් කෝලි කියන්නේ ලෝකේ වෙනස්ම ඉහළම මට්ටමේ තියෙන ඉන්න ක්‍රීඩකයෙක්. එහෙම ක්‍රීඩකයෝ ලෝකේ අපිට මේ ක්‍රිකට් අන්තර්ජාතික ක්‍රිකට් වල අපිට හම්බෙනවා. එතකොට අපේ රටේ ක්‍රිකට් වල මේ දක්ෂතාවයේ තියෙන ක්‍රීඩකයාව
ගරු මන්ත්‍රීතුමා, තවත් විනාඩි 2ක් කාලයක් තිබෙනවා ඔබතුමාට.
තව විනාඩි 3ක් තියෙනවා.
හරි විනාඩි දෙකයි.
ඒ නිසා අන්තර්ජාතිකව ඉහළම මට්ටමට ගෙන ඒම සඳහා අපේ මොකද්ද තියෙන වැඩපිළිවෙල කියන එක මම අහන්න කැමතියි. ඒ වගේම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකීන්ට, නැගී යන ක්‍රීඩකීන්ට, 19-15 ක්‍රීඩකීන්ට මේ ඔක්කොටම විශේෂ ඩයට් එකක් අඳුල්ලා දෙන්න ඕනේ. දැන් එක එක ක්‍රීඩකයාගේ ඩයට් එක වෙනස්නේ. දැන් හාර්දික් පාණ්ඩියා කන ක්‍රමවේ සහ ඔහුගේ ස්කිල් එකට හරියන වෙනම ඩයට් එකක් තමයි ඔහු ගන්නෙ. අපේ එහෙමනේ අපි බුහ එකක් දාලා හැමෝටම දෙනවා. එතකොට ඒ අවශ්‍ය කෑමයි නැති කෑමයි ඔක්කොම එහෙම නෙවෙයි. මේක ක්‍රීඩාව කියන්නේ ඒකේ තියෙන වෙන විශේෂ වර්ධනය කරගත යුතු අංග. ඒකට ආහාර කියන එක අතිශයින් බලපානවා. එතකොට අපේ එහෙම එකක් නැහැ මට ආරංචි විදියට. ඇයි එහෙම වැඩපිළිවෙලක් හදන්නේ නැත්තේ? අපි අන්තර්ජාතික මට්ටමකින් නම් තරඟ කරන්නේ. අපි ඉන්දියානු කණ්ඩායමේ ඉන්න තත්ත්වයට අපි එන්නේ නැතුව අපි කොහොමද ඉන්දියානු කණ්ඩායමත් එක්ක තරඟ කරන්නේ? ඉන්දියානු කණ්ඩායමේ ඒ තියෙන මට්ටමට අපි අපේ ක්‍රීඩකයාගේ දක්ෂතාවයන් හැකියාව වර්ධනය කරගන්නේ නැතුව අපි කොහොමද ඒ කට්ටියත් එක්ක හැප්පෙන්නේ? ඒ නිසා අපි ඒ සඳහා වූ වැඩපිළිවෙලක් හදන්න ඕනේ කියන එක විශේෂයෙන් අපි ඔබතුමාට සඳහන් කරනවා. ඒ වගේම දැන් අපි දන්නවා අපේ රටේ පුහුණුකරුවන්ට අපේ රට ගැන හැඟීමක් තියෙනවා. විදේශ පුහුණුකරුවන්ට මේක තවත් එක ජොබ් එකක් විතරයි. විදේශ පුහුණුකරුවන්ට ඕනේ මේ පඩියක් අරගෙන ඒ ජොබ් එක ඉවර කරලා යන්න. ඒතකොට අපේ රටේ පුහුණුකරුවන් තමයි මේ හැඟීමක් එක්ක වැඩ කරන්නේ. ඒ නිසා අපට ආරංචි විදියට සමහර වෙලාවට මේ ක්‍රීඩකයෝ කියන දේවල්වත් මේ විදේශ පුහුණුකරුවන් ගණන් ගන්නේ නැහැ. මේ විදේශ පුහුණුකරුවන් ගණන් ගන්නේ නැක් විඩකින් කියන දේවල්. හරි. එහෙනම් අපි අපේ රට ගැන හැඟීමක් තියෙන දේශීය හැකියාවන් සහිත විශාල පුහුණුකරුවන් ගොඩක් ඉන්නවා. අපි ඒ අය පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවා සමහර දේශීය පුහුණුකරුවන් කියන අයත් මාසෙට 160කට වැඩි ප්‍රමාණයක් අරගෙන පිටරටවල ඉඳලා මැච් වලට විතර ලංකාවට එන පුහුණුකරුවෝ ඉන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් මේ ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් ගැන දැඩි කැපවීමක් සහිත අපේ රටේ දක්ෂ පුහුණුකරුවන් ඉන්නවා. ඒ නිසා අපි අමාත්‍යතුමාගෙන් ඉල්ලා හිටනවා මේ විදේශීය පුහුණුකරුවන් මත යැපෙන එක නවත්තලා ක්‍රිකට් යහමගට ගන්න ඕන නම් දක්ෂ දේශීය පුහුණුකරුවන් ඉන්නවා. ඔවුන්ට මේ කණ්ඩායම බාර දීලා අවශ්‍ය වෙනස්කම් පහසුකම් සලසවුවොත් මේ ක්‍රිකට් වල වෙනස ඇති කරන්න පුළුවන්. ඒ සඳහා මැදිහත් වෙන්න ඉල්ලා සිටින් මම මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. කරු වේලු කුමාර් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
ස්තුතියි. ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, ගරු මුසාමිල් මන්ත්‍රීතුමාගෙන් පසුව ඒ මුසාමිල් මන්ත්‍රීතුමා නතර කරපු තැනින්ම පටන් ගන්න පුළුවන් කියලා හිතනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම අපි දන්නවා අදත් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම විකට් ලාභියාගේ ඒ වාර්තාව තියෙන්නේ ශ්‍රී ලාංකිකයෙකුට. අපේ මම නියෝජනය කරන මානුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ මුත්තයා මුරලිධරන් මැතිතුමාට. අපි දන්නවා මේ මුත්තයා මුරලිධරන් කියන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයපු, ඒ වගේම ජාත්‍යන්තර ඉදිරියේ ශ්‍රී ලාංකිකයන්ගේ ඒ දක්ෂතාවය, ඒ වගේම අපේ ඒ ක්‍රිකට් පිළිබඳ අපේ තියෙන ඒ ඇඟීම ජාත්‍යන්තරයට පෙන්නපු කෙනෙක් ඇටියට අපි මධ්‍යම පළාත නියෝජනය කරන අවස්ථාවේදී මධ්‍යම පළාත් සභාවේ යෝජනාවක් ගෙනල්ලා ස්ථීර කරා පල්ලේකල ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක මුත්තයා මුරලිධරන්ගේ නමෙන් නම් කරන්නට ඕනේ කියන ස්ථීර කරපු යෝජනාවක් තියෙනවා. මම ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යතුමාට නැවත මතක් කරනවා ශ්‍රී ලංකාවට ක්‍රීතිමත් ක්‍රීඩකයෙකු ඇටියට මුත්තයා මුරලිධරන් අද වෙනකොටත් අපි කතා කරන මේ ක්‍රිකට් එකේ අපිට ලැබිච්ච ඉතාම වටිනාම ක්‍රීඩකයෙකු, ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු ඇටියට පල්ලේකල ක්‍රීඩාංගණය මුත්තයා මුරලිධරන්ගේ නම සඳහන් කරමින් ඒ නමින් පත් කරන්න ඕනේ කියන යෝජනාව මම මුලින්ම ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි 96 ලෝක කුසලානය ගෙනාවත් අද වෙනකන් අපි ගත්තාම සීමිත ප්‍රමාණයකට පමණයි මේ ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කරන්නට අවස්ථාව නැතිනම් පාසුකම් තියෙන්නේ. ද අපි ඉතන විදියට සෑම පාසලකටම අපිට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙන්න බෑ. ඒකට අවශ්‍ය ඉඩකඩ නැ, අවශ්‍ය මුදල් නැ. ඒ වුණාට සෑම පාසලකටම ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් net එකක් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතාමත් සුළු මුදලක් තමයි ඒකට යන්නේ. මේ ක්‍රිකට් බෝඩ් එකේ තියෙන ඒ විශාල මුදල් කන්දරාවත් එක්ක බලනකොට, ඒ ලැබෙන විශාල ආධාරත් එක්ක බලනකොට ශ්‍රී ලංකාවේ තියෙන සියලුම පාසල්වලට මම කියන්නේ net එකක් ලබා දීම එතරම් අමාරු කාර්යයක් නෙවෙයි. එඳා මම යෝජනා කරනවා මේ ඇමතුමනි, ඒ පිළිබඳව අපි අද ගමේ ඉන්න දරුවෝ, ඒ වගේම අපේ වතුවල ඉන්න දරුවෝ, ඈත දුෂ්කර ප්‍රදේශයේ ඉන්න දරුවෝ ආසයි මේ තමන් ඒ ක්‍රිකට් හાર્ඩ්බෝල් ක්‍රිකට් සෙල්ලම් කරන්නට. එනකොට ඒ ළමයින්ට ඒ හાર્ඩ්බෝල් බැට් එකක් බෝලයක්වත් දකින්න බැරි තත්ත්වයකට තමයි අද තත්ත්වයේ තියෙන්නේ. මම හිතන්නේ මේක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් එකක් අපි සෑම පාසලයකටම net එකක් ලබා දීලා සෑම ළමයෙකුටම ඒ තමා ආස කරන ඒ ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුල් වීමේ ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියලා මම හිතනවා. මම ඒක යෝජනා කරනවා. විශේෂමாக இன்று சிறுவர்கள் மற்றும் பெண்கள் விவகார தொடர்பான இந்த விவாதத்திலே என்னுடைய பிரதிநிதித்துவப்படுத்துகின்ற மலையக மக்களை, மலையக சமூகத்தை எடுக்கின்ற போது இந்த நாட்டிலே இருக்கக்கூடிய பெண்களாக சிறுவர்களாக ஓரம் கட்டப்பட்டிருக்கின்ற அல்லது கைவிடப்பட்டிருக்கின்ற அல்லது அநாதரவான நிலைக்கு தள்ளப்பட்டிருக்கின்ற ஒரு சமூகமாக, ஒரு பிரிவினராக எங்களினுடைய பெண்கள், சிறுவர்கள் காணப்படுகின்றார்கள் என்பதிலே எந்தவித விவாதத்துக்கும் இடமில்லை. குறிப்பாக இந்த நாட்டினுடைய தொழிலாளர்கள் என்பதிலே, இந்த நாட்டுக்கான உழைப்பை வழங்குவதிலே மிக முக்கியமான பங்காளிகளாக இந்த மலையக பெண்கள் இன்றும் இருந்து வருகின்றார்கள். சுதந்திரத்திற்கு முன்னாக இருக்கலாம், இன்று சுதந்திரம் அடைந்து இதுவரையுமாக இருக்கலாம், இலங்கையின் பொருளாதாரத்தின் முதுகெலும்பாக தேயிலை தோட்டங்களிலும் ரப்பர் தோட்டங்களிலும் எங்களுடைய ஏற்றுமதி வருமானத்தை, டாலர்களை இந்த நாட்டிற்கு கொண்டு வருகின்ற பங்களிப்பை அந்த தொழிலாளிகள் செய்து கொண்டிருக்கின்றார்கள். ஆனால் இலங்கையர்களாக, ஒரு நாடாக, அரசாங்கமாக அவர்களுக்குரிய நியாயத்தை பெற்றுக் கொடுத்திருக்கின்றோமா என்ற கேள்வி எழுகின்றது. இன்றும் கூட அவர்களினுடைய உழைப்பு சுரண்டப்படுகின்றது. ஏறக்குறைய 8 மணித்தியாலத்திற்கு அதிக நேரம் தொழில் செய்து தங்களுக்கான நாட்கூலி வெறும் 1000 பெறுகின்ற நிலைமை இருக்கின்றது. ஆனால் தொழில் சட்டப்படி அவர்களுக்கு கிடைக்க வேண்டிய மேலதிக நேர கூலிகளோ அல்லது விடுமுறைகளோ அல்லது கால பகுதியிலே இருக்கக்கூடிய அவர்களுடைய விடுமுறை சலுகைகளோ இந்த தொடர்பான எந்த ஒன்றுமே பெற்றுக் கொடுக்கப்படுவதில்லை. அது மட்டுமல்லாது இந்த சிறுவர்கள் தொடர்பாக அல்லது முன்பள்ளி தொடர்பாக, ப்ரீஸ்கூல் தொடர்பாக, முன்பள்ளி தொடர்பாக பல்வேறு நியமங்கள் இங்கே உருவாக்கப்பட்டிருக்கின்றது, பேசப்பட்டிருக்கின்றது. ஆனால் பெருந்தோட்டத்துறைக்குள் சென்று அங்கே நாங்கள் பார்ப்போமாக இருந்தால் தோட்ட நிர்வாகமானது தான் இதனை மேற்கொள்கிறது. இந்த தோட்ட நிர்வாகங்கள் வந்து மனிதர்களாக இல்லாமல் மிருகங்களாக செயற்பட்டுக் கொண்டிருக்கக்கூடிய ஒரு நிலைமையை நாங்கள் காணுகின்றோம். இந்த தோட்டங்களிலே இருக்கக்கூடிய குழந்தை காப்பகங்கள், செய்யப்படுகின்ற இந்த குழந்தை காப்பகங்கள், அதே போல முன்பள்ளிகளை எடுக்கின்ற போது எங்கோ மூலையிலே இருக்கின்ற ஒரு லயமறையிலே அல்லது பல வருடங்களுக்கு முன் அமைக்கப்பட்ட ஒரு வர்ணப்பூச்சிடப்படாத, பல வருடங்கள் திருத்தப்படாத, மலசலக்கூல வசதி இல்லாத, தண்ணீர் வசதி இல்லாத, மின்சார வசதி இல்லாத, எந்த விதமான பயிற்றுவிப்பும் செய்யப்படாத ஒருவரை கொண்டு நடத்தப்படுகின்ற இடமாகத்தான் இந்த குழந்தை காப்பகங்கள், இந்த முன்பள்ளிகள் எல்லாம் இருந்து வருகின்றன. ஆனால் இந்த சிறுவர்கள் பெண்கள் தொடர்பான அதிகார சபையாக இருக்கலாம், அமைச்சாக இருக்கலாம், அது பக்கம் திரும்பி பார்ப்பது கூட இல்லை. இதுவரைக்கும் எங்காவது ஒரு இடத்திலே இந்த பெருந்தோட்ட கம்பெனிகளானது முறையாக இதனை நடத்துகின்றது இல்லை, இந்த தோட்ட கம்பெனிகள், தோட்ட நிர்வாகம் இதனை செய்கின்றது இல்லை என நடவடிக்கை எடுத்ததோ, அதற்கான வேறு வழிமுறைகள் கையாளப்பட்டதோ எங்குமோ காணக்கூடியதாக இல்லை. அதே போல இந்த தொழிற்சட்டங்களாக இருக்கலாம், பெண்கள் உரிமைகளாக இருக்கலாம், மிக அதிகமாக மீறப்படுகின்ற, இப்ப மிக அண்மையில் கூட இந்த அனர்த்தத்தின் மூலமாக கண்டி பன்வில கிளாபொக்க தோட்டத்திலே மரம் உடைந்து விளைந்து ஒரு பெண் தொழில் நேரத்திலே மரணமடைந்தார்.
அதே போல நாங்கள் எடுக்கின்ற போது இரண்டுக்கு மூன்று பெண்கள் வந்து தொழில் செய்ய முடியாத நிலைக்கு விபத்துக்குள்ளானார்கள். ஆனால் எந்த விதமான அவர்களுக்கு சட்டத்திலான நிவாரணங்களை நாங்கள் காணக்கூடியதாக இல்லை. ஆகவே நிறைவு செய்கின்றேன், ஆகவே இந்த சிறுவர்கள் பெண்கள் தொடர்பாக அமைச்சும் அதனுடைய அந்த அதிகாரிகளும் இந்த தோட்டத்துறையில் இருக்கக்கூடிய சிறுவர்கள் பெண்கள் தொடர்பாக விசேட கவனம் செலுத்த வேண்டும் என்ற அந்த கோரிக்கையை முன்வைத்து நிறைவு செய்கின்றேன்.
நன்றி. அவர்கள் உதயகுமார் கரு கீதா குமார் சிங்கம் எத்தினிய
මට මීට කලින් විනාඩි 25ක් තමයි කිව්වේ මේ අමාත්‍යංශ පිළිබඳ විනාඩි 13කින් නම් කතා කරන්න ලැබෙන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලාම මම ඉස්සෙල්ලා ප්‍රශ්න තුනක් අහපු ඒවට උත්තරයක් දෙන්නම්. එකක් කතරගම ඔබතුමාම ඇහුවේ අපේ ගරු සභාපතිතුමා කතරගම ජනසරණ ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිළිබඳ ඒක පිරිමිලා මුන් 7 දෙනෙක් හිටියා. ඒක රෙනොවේෂන් වලට තමයි වෙනස් කරලා තියෙන්නේ. දැනට ඒ ළමයි අඩේ ගොඩ සිරි සංග බෝ මධ්‍යස්ථානයට ඇරලලා තියෙනවා. නමුත් අරක වහන්නේ ඒක ඉක්මනින්ම අපි හදලා දෙනවා. ඊළඟ කාරණේ තියෙන්නේ 2023 වසරේදී කාන්තාවන් 95කට අර ශුද්ධ මූල ණය ක්‍රමයට තේ ණය අරගෙන ජීවිතේ තමන්ගේ ජීවිතේ පවා එපා වී තිබූ කාන්තාවන්ට අපි පිහිටවීමට ඔවුන්ගේ ණය මුදල් අයින් කරගෙන ඔවුන්ට ජීවිතේ ගෙනියන්න පුළුවන් වෙන විදිහට ඉදිරියට වැඩ කටයුතු සකසමින් තිබෙනවා. ඒ වගේ දැනටත් අපි 95කට විතර කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිපෝෂ පිළිබඳ ත්‍රිපෝෂ අප අමාත්‍යංශයට නෙවෙයි අයිති වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට. නමුත් මමත් විශ්වාස කරනවා ඒ ටැක්ස් එක හින්දා දරුවන්ගේ ත්‍රිපෝෂ ප්‍රමාණය ලබා නොදුන්නොත් ඉතා විශාල පාඩුවක් වෙනවා කියලා. මම ඉක්මනින්ම මගේ කතාව පටන් ගන්නම්. අපේ මුළු අමාත්‍යංශයේ මුළු වියදම රුපියල් මිලියන 74,504ක් එක ඒවා කිව්වා. නමුත් ඒක ඇත්තටම රුපියල් මිලියන 74,534යි. ගර්භණී මව්වරුන් සඳහා පෝෂණ මල්ල පවුලේ මාසික ආදායම් 50,000ට අඩු අයට අපි දෙන මුදලට වෙන් කරලා තියෙනවා රුපියල් මිලියන 10,000. ඊට පස්සේ පෙර පාසල් එතුමා කතා කර වතු පාසල් දරුවන් ගැන අනිවාර්යයෙන්ම අපි ගැන වෙන් කරලා තිනවා 35,000ක් දරුවන්ට වතු ආශ්‍රිතව 120,000ක් අනෙක් දරුවන්ට උදෑසන ආහාර වේල ගැන. මෙතන මේ එක මන්ත්‍රීවරයෙක් කිව්වා මේ රුපියල් 60 මොනවද කරන්න කියලා. රුපියල් 60 ගානේ වුණාට දින 28ක් අපි දෙන්න ඕනේ. ඒ සඳහා අපි අපේ මුළු ලංකාවම ගත්තොත් අපිට ඉන්නවා 500,000 ගණනක් පෙරපාසල් දරුවෝ. ඒ හැම එක්කෙනාටම උදෑසන ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. උදෑසන ආහාර අවශ්‍ය වෙනවා කියලා හිතන අර වගේ පෝෂණයෙන් අඩු දරුවන් ඉන්න ප්‍රදේශවල වලට අපි එම් කරලා තමයි මේ මුදල මේ විදිහට හරිගස්සලා තියෙන්නේ. ඉතින් ඒ දරුවන්ගේ විශේෂයෙන් ඒ දරුවන්ගේ පෙරපාසල් ඒ වගේම පෙරපාසලට අවශ්‍ය ලීබඩු පෙරපාසල් වලට අවශ්‍ය අනෙකුත් වතුර ෆිල්ටර්ස් වගේ ඒගොල්ලන්ගේ අවශ්‍ය දේවල් ලබා දෙන්නටද මේ තුලින් කටයුතු කරනවා. ගුරු අභිමානී පෙරපාසල් ගුරුන් සඳහා දීමනාව දිගටම ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 550ක් වෙන් කරලා තියෙනවා. අපි කොවිඩ් දානමය ආධාර සඳහා යොදාගත් සමුද්‍රි අරමුදේ ප්‍රතිපූර්ණ කිරීමටත් 36,00,000ක් මුදල් වෙන් කරලා තියෙනවා. සමාජ ආරක්ෂක සවිබල ගැන්වීම අශ්වසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පවුල් මානසික ආර්ථික සමාජය යන ශ්‍රේක්ෂයන් යටතේ සවිබල ගැන්වීම වෙනුවෙනුත් අපි රුපියල් මිලියන 150ක් වෙන් කරලා තියෙනවා. ගම්මාන සවිබල ගැන්වීම මිලියන 150ක් අපි ගම්මාන 100ක වැඩ ආරම්භ කර ඒ ගම්මාන 100ේ වැඩ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ඉස්සෙල්ලම කියන ඕන අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් එතුමාගේ මැදිහත් වීමෙන් වුමන් ඉම්පවර්මන්ට් බිල් එක අප කාන්තාවන් සබිබල ගැන්වීමේ පැටුම් කැටුම් පෙතු කෙටුම් පත ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඉතාම වැදගත් කෙටුම් පතක්. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, කාන්තා අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව විමර්ශන කිරීම සඳහා ස්වාධීන කාන්තා කොමිසම ස්ථාපිත කිරීම. කීප දෙනෙක්ම ඕක ගැන කතා කරා. අපි ඒක දැන් කරලා තියෙන්නේ. කාන්තා හා ළමා කටයුතු සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය දෙපාර්තමේන්තුවක් බවට පත් කරන්න මේ බිල් එක දාලා තියෙන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා මෙතෙන් දාන්න ඕනෙම බිල් එක තමයි මේ පෙර පාසල් පළාත් සභාවට තමයි වැඩිපුරම බලයක් තියෙන පෙරස පාසල් ගැන. ඒගොල්ලෝ කරන්නෙත් නැහැ, අපිට කරන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා මම හිතන හැකි ඉක්මනින් මේ වෙනස සිදු කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි විසින් අලුත් කරලා තියෙන ජෙන්ඩර් ඊක්වලිටි බිල් එක. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානතා පනත් කෙටුම් පතත් අපි හරිගස්සලා දාගෙන තියෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානතා අයිතීන් තහවුරු කිරීම, ජෙන්ඩර් ඊක්වලිටි, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානතාව ස්ථාපිත කිරීම. එම සභාව යටතේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානතා කේන්ද්‍රීය නිලධාරීන් රාජ්‍ය ආයතන සඳහා බඳවා ගැනීම. මේදී අපිට තවත් වැදගත්ම බිල් එකක් තිබුණා, ගෘහස්ථ හිංසනය. ඒක 2005 අංක 34 දන්න ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවැළැක්වීමේ පනත. අපිට ඒක ඉතාම වැදගත් පන. නමුත් අපිට ඒක සම්පූර්ණ කරගන්න යම් යම් සංශෝධන ගෙනාවා. ඒක නිසා ඒක කල් ගියා. නමුත් ඒක ඉක්කා ඉක්මනින්ම අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙලා තියෙනවා. 2024 ඉඳලා 28 දක්වා අපේ 5 අවුරුදු සැලැස්මක් මේ අමාත්‍යාංශය යටතේ සකස් කරලා තියෙනවා. අපිට තනියම මේ අමාත්‍යාංශයට අනිවාර්යයෙන්ම අපිට අධ්‍යාපන අමාත්‍යාංශය එකතු විය යුතුමයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩිපුරම ඉන්නේ ළමයි අවුරුදු 12-18 අතර ළමයි. 18න් පසුව ඉන්න පාසල් ශිෂ්‍යෝ සියලු දෙනාම ළමයි. සනීප ආරක්ෂක තුවාගෙන කතා කරද්දී අපේ අධ්‍යාපන ඇමතිතුමා අපිට පොරොන්දු වුණා ඒක කරනවා කියලා. මොකද ඒක තමයි අපිට ඉතාම වැදගත් දෙයක්. මේ පාසල් දරුවන්ට, දරුවෝ පාසලට එන්නේ නැහැ, කතා කරන්න ලැජ්ජයි. අපේ සමාජයේ කිසියම් රාමුවකට යයි කොටු වෙලා තියෙනවා. ඔවුන්ට මේ සහනය ලබා දීම අනේක වාරයක් මේ රටේ ජනතාව අනුමත කරන දෙයක්. ඒක නිසා අපිට මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ උදව්ව අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපි අපේ මේ 5 අවුරුදු සැලැස්ම තුළ අපි අපේ අමාත්‍යාංශයේ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැනීමේ අමාත්‍යාංශයේ, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ, කම්කරුවා විදේශ රැකියා අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, අධිකරණ බන්ධනාගාර කටයුතු ක්‍රමසාධ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ, කර්මාන්ත අමාත්‍යාංශයේ, ධීවර අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යයේ, වැල්විකර්ම අමාත්‍යයේ, මේ සියලු අමාත්‍යාංශයන් එකතු කරගෙන තමයි අපි මේ සියලු දෙනත් එකතු වෙලා තමයි මේ 5 අවුරුදු සැලැස්ම සූදානම් කළා තියෙන්නේ. මේ සැලැස්ම සැකසීම සඳහා අමාත්‍යාංශ විසින් විශේෂ ක්‍රියාවලියක් අනුගමනය කළ අතර විවිධ අංශවලින් පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගත් වැඩමළු දැනටමත් 13ක් අපි පවත්වලා තියෙනවා. ඒ වැඩමළු හරහා එක් එක් අංශය සඳහා විස්තරාත්මක සැලසුම් කෙටුම්පත් කරලා තියෙනවා. ඒ කටයුතු දැනට අවසන් වෙලා තියෙනවා. දැනට කෙටුම්පත් සැලසුම් සමාලෝචනය කර අවසන් සැලැස්ම සම්පාදනය කරමින් ඇත. එසේම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP එක, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල UNFPA එක, මේ සඳහා තාක්ෂණ සහ මුදල් වලින් අපිට අපේ අමාත්‍යාංශයට උදව් උපකාර කරන ලද බව අමතක නොවී කිය යුතුයි. ළමහා කාන්තා අමාත්‍යාංශයේ වැසීෂය පිළිබඳ කතා කරලද සියලු මන්ත්‍රීතුමන්ලට මාගේ විශේෂ ස්තුතිය මම හිමි කරන අතර කඩිනමින් මේ සියල්ල ගීනස් පොතට යන්න වගේ කතා කිරීම ගැන සමා වෙන්න මට ඉක්මනට මේවා කියන්න වෙලා තියෙනවා. නැත්තම් කවදාවත් මේකෙන් කාලක්වත් කියන්නම් වෙන්නේ.
ගරු මාතෘතුමිය, ඔබතුමියට විනාඩි තව හතරක් තියෙනවා.
ඔව් හතර හතර හරි.
ප්‍රවාසල් ගුරුවරයා ගැන එහෙමත් කියන්න.
ඔව් දැනට අපිට 2022 වර්ෂයේ සිට සැප්තැම්බර් මාසය දක්වා සිදු ඇති අපචාර ගණන විශාල ප්‍රමාණයක්. ඒක 3947ක් කියලා තියෙනවා හරියට. ඉස්සෙල්ලා මම කියන්නේ ඇයි මේ වගේ ලිංගික අපරාධ අපයෝජන එක මාසයක් ඇතුළතදී 160 ගානක් සිද්ධ වුණා ප්‍රෙග්නන්ට් කට්ටිය 25කට වැඩි වුණා. එහෙම වෙන්නේ හේතුව, පළවෙනි හේතුව මව්වරුන් රටහර යමින් වෙනත් රැකියාවට විදේශගත වීම. ඒක මම දකිනවා අවුරුදු දෙකේ දරුවව දාලා අම්මාට රට යන්න ලබා දීපු අවස්ථාව ඉතාම අවාසනාවන්ත අවස්ථාවක්. අම්මා රට ගියාම අම්මා දාලා යන්නේ කාටද කියලා එයා දන්නේ නැහැ. එයා තාත්තටද කාටද දාලා සමහරට තමන්ගේ ළඟම ඥාතියාකින් මේ දරුවා අපයෝජනයට පත් වෙනවා. ඉතින් ඒ විදිහට අපයෝජනයට පත් වෙන දරුවන්ට ලිංගික හිංසනය කියන එක ඉතාම තද බල ලෙස මේ දරුවන්ට ලැබෙනවා. පාසලේදී ගමේදී බොහෝ අය පොලිසියට යන්නේ නැහැ. පොලිසියට යෑමේ නොව දෙවනි තුන්වෙනි වතාවටත් මානසික අද වැටෙනවා. අර මන්ත්‍රීතුමෙක් කිව්වේ උසාවියට ගිහිල්ලා ප්‍රේප් කරපු විත්තිකාරයයි අර දරුවා සාක්කි දෙන්න ගෙනෙල්ලා දරුවයි දෙන්නම එකළඟ වාඩි වෙලා ඉනවා. ඔබ තුමාලට නිකන් වතිතෙන් නැද්ද ඒ දරුවාගේ මහදවත කොයි විදිහටද ගෑනව ඇත්තේ කියලා? මම කාන්තාවක්, මේ රටේ සියලුම කාන්තාවන් ජීවිතේ එක වතාවක් හරි මම දන්නවා ඉතාම අනුවේදිනිය ලෙස ලිංගික අතරවලට පත් වෙලා තියෙනවා. ඒ සඳහා මට ඔබතුමන්ලා කාටත් අඩිය හොඳට මේ ගැන මට උදාහරණ දක්වමින් කියන්න පුළුවන් තරමට මම දන්නවා. ඉතින් මේ කාන්තාවක් තමන්ගේ ජීවිතයේ මුළු ජීවිත කාලය තුලදීම අවාසනාවන්ත ලෙස ඒ නරක අත්දැකීම තුලින් කවදාවත් එයාට ඉදිරියේදී ජීවත් වෙනකොට හොඳ මානසික තත්ත්වයක් ඇති කරගන්න බෑ. ඒකයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ව අපි කවුන්සලින් කරන්න ඕන. ලිකම්ම ලිකම් ගිහිල්ලා ඒගොල්ලන්ව එළියට දානවා නෙවෙයි. දැන් අපේ අර අපේ JVP කේ මන්ත්‍රීතුමිය කිව්වාද කතාවක්, එයාගේ තාත්තා දරුවගේ නිර්වචාය රූප ගන්න හදනකොට අම්මා ඒ තාත්තව මරලා ගහලා මරලා. ඉතින් අවසානයේදී මම එතකොට පාර්ලිමේන්තුව ඇතුළේ හිටියේ මේ කතාවත් ඇහුවා නිවුස් වලට. ඊට පස්සේ හොයාගත්තා. අවසානයේ මට දැනගන්න වුණේ දැන් අම්මත් තාත්තත් නැති අහිංසක දරුවට මොකද වුණේ කියලා. අවසානයේ දැනගත්තා නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ අයගේ යෝජනාවල් අනුව උසාවියනොත් එයාගේ මිත්තණියට දරුවා බලා ගැනීමට අවස්ථාව ලබා දුන්න කලේ කාන්තා දරුවව. ඇයට අවුරුදු
14.
මේ අවුරුදු 14ක දරුවෙකුට හිතාගන්න පුළුවන් ඉදිරි අනාගත කාලයේදී කොහොමද එයාගේ ජීවිතේ කවුද රැක බලාගන්නේ කියලා. අපි අමාත්‍යංශයක් හැටියට ඉදිරියටත් අපිට විශාල වැඩ කටයුතු රාශියක් තියෙනවා. මේ කරන වැඩ කියන්න මං හිතන්නේ අඩුම තරමේ මම මගේ ෆයිල් එකවත් සභාගත කරන්න වෙයි. ළමා මධ්‍යස්ථාන රැසක් කරන ළමයින්ට තියලා යන්න, ළමයිට පුපුව දෙමව්පියන්ට රැකියාවලට යනකොට අපි සූදානම් වෙනවා. ඒගොල්ලන්ට හැම තැනකම ඩේ කෙයා සෙන්ටර්ස් හදලා දෙන්න. ඩේ කෙයා සෙන්ටර්ස් විතරක් මදි. ඒ ඩේ කෙයා සෙන්ටර්ස් වලට හරි දැන් අර අර තිරප්පන් අර අද ඊය පෙරේද සිද්ධ වෙච්ච සිද්ධිය බඩ කලපුවේ අර ළමයා මරලා දාලා තිනවා. ඊයේ නිවුස් වලට ඇත්තේ ළමයාගේ පින්තූර පෙන්නවා. ඒක වැරදි. සමාජගත කරන්න බෑ ඒ වගේ දේවල්. ඒ දරුවට කරන අපහාසයක් ඒක. ඒ දරුවට උනේ මොකද? අපේ ඒ මැරුණේ අපි අපේ අමාත්‍යංශයේ මගින් පාලනය වෙන මේ තැනක ඒ ළමයා ආරක්ෂාවට ගිය තැන එයාට පාලිකාව ගහලා එයාට යව මැරුණා. ඉතින් ආරක්ෂාව දෙන්න නියමව තියෙන තැනකින් ආරක්ෂාව නැති වෙනවා නම් මේ දරුවන්ට ඒක අතිශයින්ම බිහිසුණු කාර්යයක්. මුළු රටේම අයගේ වගකීම. ක්‍රිකට් වලටත් ඔයගොල්ලෝ විපක්ෂයයි අපි ඔක්කොම කැමති වෙනවා කතා කරනවා. කාන්තාවන් ගැන කාන්තා අමාත්‍යංශයට කතා කරන්න වෙලාවක්වත් දෙන්න කැමති නැත්නම් කොහොමද අපි මේ කාන්තාවන්ට හරි තැනක් දෙනවයි කියන එක ඔයගොල්ලන්ගෙන් අහන්නේ? ඉතින්
ඒක
නිසා මං හිතන්නේ අවසන් කරන්න කියලා. තව ගොඩාක් ಜಾති අපේ තියෙනවා.
කාලය අවසන් කළා තින් කරව ඔබතුමනි. ඔබතුමනි විනාඩියක් වැඩිපුරත් පන් දුන්නා. හොඳයි බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි.
අනේ බලන්න මෙහෙම රැඟෙති. වැඩන්නේ